ඔබ SBS සිංහල ගුවන් විදිලිය සමකෙන්
සාහිත්‍ය සම්භාෂණ පුතපත දෙස හෙළන විමසුම් මැස
ඔස්ට්‍රේලියයානුවාසී ලේඛක ලේඛිකාවන් ඔබ හමුවට ඉදිරිපත් කරන ඔවුන්ගේ නිර්මාණ පිළිබඳව සම්භාෂණයේදන අපේ මාසික විශේෂංග සාහිත්‍ය සම්භාෂණ අදත් එහෙමනම් මෙලෙසින් ආරම්භ කරනවා. මේ පොසොන් මාසය නිසා ජූනි මාසයේ අවසාන දවසේදී ජූනි මාසයේ 30 වෙනිදා අපි පොසොන් මාසයම මූලික කරගෙන එහා සබඳින ග්‍රන්ථයක් තමයි තෝරගත්තේ අපේ සාහිත්‍ය සම්භාෂණයට. පොසොන් කියලා කිව්වම අපිට අනුරාධපුරය මතක් වෙනවනේ. අනුරාධපුරය ආත්මස්ථානය වන්දනාව පිළිබඳව අපේ හිතේ නිතැතින් මැදි යන චිත්‍රයක් පොසොන් උදාවත් එක්ක. මීට කලිනුත් අපි සාහිත්‍ය සම්භාෂණ වැඩසටහනෙන් කතාබහ කරගෙන ආපු ග්‍රන්ථ මාලාවක තවත් එක් අලුත් ග්‍රන්ථයක් පිළිබඳව තමයි මේ පොසොන් මාසයත් මූලික කරගෙන අපේ අවධානය යොමුවන්නේ. මෙල්බන් වාසී ලේඛිකා විනීතා විජේරත්න ආරම්භ කළා මීට වසර කිහිපයකට කලින් අපූරු චාරිකා යන මෙන් ළමා පොත් පෙළක්. මේකේ මූලික පරමාර්ථය වෙලා තිබුණේ අටමස්ථානය හා සම්බන්ධ වන ඉතිහාසගත කරුණු අපේ ඉදිරි පරපුරට ළමා පරපුරට දායාද කිරීම. ඒ සඳහා ඇය යම් විශේෂිත උපක්‍රමයක් යොදාගත්තා. ඔස්ට්‍රේලියා වෙනුත් ලංකාවට ගිහිල්ලා සිටින යුෂාරා හේෂලා කියන මේ දැරිවියන් දෙදෙනත් එකතු කරගෙන වන්දනා නඩයක් යනවා අටමස්ථානය වන්දනා කරන්න. පියල් මාමා තමයි නඩේ ගුරා. ඉතින් මේ පිරිස අටමස්ථානයේ එක් එක් සිද්ධස්ථානවල නතර වෙලා ඉතිහාසගත කරුණු පියල් මාමා විග්‍රහ කරනවා. ඉතින් ඒ කතාන්තරයක් විදිහට දූදරුවන්ට ලබා දෙනවා. මෙහි පළමුවෙන්න ජයශ්‍රී මහබෝධිය නමින් කලේලි දැක්ක අපූරු චාරිකාව 2 රුවන්වැලිසෑය චාරිකාව, අපූරු චාරිකාව 3 තූපාරාම වන්දනාව. ඉතින් මේ ග්‍රන්ථ 3 පිළිබඳවම සාහිත්‍ය සම්භාෂණ අපේ වැඩසටහනින් මීට කලින් වසරවල කලින් මාසවල අපි විවරණයට ලක් කරලා තියෙනවා. අපූරු චාරිකාවේ 4 වැන්න අද අභයගිරිය වෙතයි යමු වෙන්නේ. මේ ග්‍රන්ථයේ තියෙන සුවිශේෂීත්වය පිළිබඳව විග්‍රහයට විවරණයට අපිත් එක්ක සුපුරුදු ලෙසින් සම්බන්ධ වෙනවා මෙල්බන් වාසී ලේඛක ජගත් චේත්‍රසිංහ. ජගත්, අයිබුවන්.
අයිබුවන් දීප්ති.
අටමස්ථාන වන්දනාවේ අභයගිරිය සිද්ධස්ථානයේ මූලික කරගෙන විනීතා විජේරත්නාතින් මේ නිර්මිත ග්‍රන්ථය පිළිබඳව අපි මුලින්ම අපේ ශ්‍රාවකයාට යම් අදහසක් ලබා දීලා සිටිමු. ජගත්, මම ඔබට බාර කරනවා ඒ කාර්යය. මේ ග්‍රන්ථය පිළිබඳව ඔබේ දැක්ම මුලින්ම ඉදිරිපත් කරන්න කියලා අපේ ශ්‍රාවකයන්ටත් යම් දල අදහසක් ලබා ගැනීමේ අභිලාෂයෙන්.
ඔව් දින ලක්ෂි, මෙහෙමයි. දැන් අපිට මේ සාහිත්‍ය පොතපත පරිශීලනය කරගෙන යනකොට හම්බ වෙන එක් ශානරයක් තමයි මේ චාරිකා සටහන් කියන ශානරය. යම් යම් පොතපත තියෙනවා විවිධ චාරිකා විස්තර කරන. මේ චාරිකා විස්තර කිරීම නැත්තම් යම් යම් ස්ථාන පිළිබඳ විස්තර කිරීම ක්‍රම දෙකකට වෙන්න පුළුවන් දින ලක්ෂි. එකක් කෙලින්ම කරුණු ඉදිරිපත් කිරීම. අභයගිරිය ගැන මේ පොත ලියලා තිනවනම් අභයගිරිය මේමයි, ගොඩනැගිලි මේමයි, මේ 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 කරුණු කියලා ඒ කරුණු සැකවින් ඉදිරිපත් කිරීම. ඒ කරුණු විතරක් ඉදිරිපත් කිරීම. ඒ අදාළ කරුණු නිකම්ම සාහිත්‍යයට සම්බන්ධ කරගන්න නැතුව කරුණු වශයෙන් ඉදිරිපත් කිරීම. මේක ක්‍රමයක්. අනිත් ක්‍රමය තමයි මේ චාරිකාවක් වගේ මොකක් හරි යම්කිසි උපක්‍රමයක් යොදාගෙන සාහිත්‍ය කෘතියක් හැටියට නැත්තම් රසවිඳියාගේ කෘතියක් හැටියට කතාවක් හැටියට ගොඩනගාගෙන ඒ කතාව තුළ මේ අදාළ කරුණු ඉදිරිපත් කිරීම. මෙතෙන්දී වැදගත් වෙනවා මේ පොත ඉලක්ක කරන්නේ කුඩා දරුවන්ට. එතකොට කුඩා දරුවන්ට මේක ඉලක්ක කරගන්නකොට ඔවුන්ගේ සිතට මේක ඇදබැඳ ගන්න ආකාරයට මේක ඉදිරිපත් කරන්නට ඕනේ. ඉතින් කරුණු හැටියට මේක ඉදිරිපත් වුණා නම් ඒක කුඩා දරුවන්ගේ සිත ඇද ගන්න ආකාරයකට සිදු වෙන්නේ නැහැ කියන එක අපි දන්නවා. නමුත් මේ වගේ කතන්දරයක් හැටියට ඉදිරිපත් කරනකොට මේක දරුවන්ට කතාවක් විදිහට කියවගෙන යන්නට පුළුවන්. දෙබස් තියෙනවා, චරිත තියෙනවා. මේ කතාව ගලාගෙන යන අතරේ තමයි මේ විනිතා විජේරත්න මේ එක් එක් ස්ථාන පිළිබඳව විස්තර මේ දරුවන්ට ඉදිරිපත් කරන්නේ. ඉතින් ඒ නිසා බොහොම පහසුවෙන් මේ විස්තර ග්‍රහණය කරගන්නට දරුවන්ට අවස්ථාව ලැබෙනවා. විනිතාගේ කලින් පොත්වල වගේම මේ අභයගිරිය පිළිබඳ ලියවෙච්ච මේ පොතේදීත් විනිතා පාවිච්චි කරන්නේ උපක්‍රමය තමයි.
ඔව්, ඇත්තටම මෙහි යම් ආකර්ෂණීයත්වය පිළිබඳව අවබෝධයක් අපේ ශ්‍රාවකයන්ට ලබා දෙන්නත් එක්ක මං ඉදිරිපත් කරන්නට කැමති අපූරු චාරිකාව 4 මේ අභයගිරිය ග්‍රන්ථයේ 24-25 කියන පිටුවලින් යම් කොටසක්. මේ චාරිකාවේ නඩේගුරා වෙන්නේ පියල් මාමා. පියල් මාමා තමයි මේකෙක් සිද්ධස්ථානවල නතර වෙලා මේ සම්බන්ධව විස්තර දූ දරුවන්ට කියලා දෙන්නේ. ඔන්න පියල් මාමා කියනවා, ඔන්න දරුවනේ, මම දැන් ඔයාලට කියලා දෙන්න යන්නේ මේසා විශාල චෛත්‍යයක් ඉදිකරන්න මූලික වුණු රජතුමා ගැන විස්තරයක්. මේ අභයගිරි මහා චෛත්‍ය රාජානයන් ඉදිකලේ වලකම්බා කියන ශ්‍රේෂ්ඨ රජතුමා. මේ රජතුමාටම තමයි වට්ටගාමිනි අභය කියලා කියන්නේ. මේ රජතුමාගේ පියා තමයි සද්ධාතිස්ස කියන්නේ. වලකම්බා රජතුමාට තව වැඩිමල් සහෝදරයෙකුත් හිටියා. ඒ තමයි කල්ලාටනාග කියන රජතුමා. ඉතින් සද්ධාතිස්ස රජතුමාගෙන් පස්සේ රජකමට පත් වුණේ කල්ලාටනාග කියන රජතුමා. ඒත් මහරට්ට කියන සතුරු සෙනවියා මේ කල්ලාටනාග කියන රජතුමාව මරා රජකම ලබා ගත්තා. ඊට පස්සේ මේ මහරට්ට කියන සතුරු සෙනවියා මරලා වලකම්බා කුමාරයා රජ වුණේ ක්‍රිස්තු වර්ෂ 1003 විතර. වලකම්බා රජතුමා හරිම යහපත්. මේ නිසා මියගිය කල්ලාටනාග රජුගේ පුතා, ඒ කියන්නේ තමාගේ සහෝදරයාගේ පුතා වුණු මහාචූලික කුමාරයා තමන්ගේ දරුවෙක් වගේම බලාගත්තා. මේ නිසාම වලකම්බා රජතුමාට පීතෘ රාජ කියලත් කියනවා. ඒ වගේ මේ කුමරාගේ මව අනුලා දේවියත් තම බිසෝ තනතුරෙහි තබා ගත්තා. මේ ආකාරයෙන් ඔන්න අභයගිරිය සිද්ධස්ථානයේ බිහිවීමේ මූලික කතාංගය ආරම්භ කරනවා කතාවක් විදිහට දූ දරුවන්ට කියලා දීලා. ඊට අමතරව ජගත් මේ ග්‍රන්ථය පුරාම අභයගිරිය විතරක් නෙමේ අභයගිරිය විහාරස්ථානයේ අයිති අක්කර ගණනාවක භූමි භාගයේ තුල පිහිටා තිබෙන අනිකුත් සිද්ධස්ථාන, ඒ පින්බිමට අයිති අනිකුත් පුරාවස්තු පිළිබඳවත් විශේෂයෙන් කරුණු සඳහන් කිරීමක් කරනවා. ඒ පිළිබඳව සරලව දූ දරුවන්ට පැහැදිලි කරලා තියෙනවා. ඇත්තටම මේක මේ ළමා ග්‍රන්ථයක් වගේම එක්තරා අන්දමකින් පරිශනාත්මක ග්‍රන්ථයකුත් කියලා අපිට හඳුන්වන්නට පුළුවන්. මේ වගේ ග්‍රන්ථ මේ දේශයෙන් බිහිවීම කියන කාරණාවේදී ඔබත් ලේඛකයෙක් විදිහට ඔබ කොතනද සිටින්නේ? කොයිතරම් සාර්ථක ප්‍රයාමයක්ද ඒක?
ඇත්තටම දිල්රුක්ෂි මේ විස්තරය කියාගෙන යද්දී මට කල්පනා වෙච්ච දෙයක් තමයි දිල්රුක්ෂි මේ ඉතිහාසය කියන රසවත් කතන්දරයන්නේ. මේ කතාවේ බොහෝ තැන් අපටත් අමතක වෙලා තියෙන්නේ. ඔබ ඔය විස්තරය කියනකොට මටත් නැවත නැවත මේ දේවල් මතක් වෙනවා. මේ විනිතගේ පොත කියවගෙන යද්දී මමත් බොහෝ දේවල් ඉගෙන ගත්තා. මේ මේ පොතේ යම් යම් තැන්වල ඉදිරිපත් කරන තියෙන කරුණු, අපි නොදන්න කරුණු බොහෝ දේවල් අපි වැඩිහිටියන් හැටියට අපිත් නොදන්න කරුණු ඇයි ඉදිරිපත් කරනවා මේ පොත තුළ. ඉතින් ඒ අතින් ඇයි විශාල සේවයක් කරනවා කාරණා දෙකක් නිසා. එකක් ඉතිහාසය පිළිබඳ සංගවිච්ච කතා නැවත අපට සිහිපත් කර දෙන එකත්, ඒකම බොහෝ දෙනෙක් නොදන්නා විවිධ කරුණු ඇය පර්යේෂණාත්මකව සොයා බලා මේ ග්‍රන්ථාරූඪ කර තිබීමත්. ඇත්තටම විදේශගතව ඉන්න අයට පමණක් නෙමෙයි, දිලෘක්ෂි ලංකාවේ ඉන්න අයට උනත් මේ දේවල් නැවත කියවීම මං හිතන්නේ ඉතා විශාල වැදගත්කමක් තියෙනවා. මොකද ඉතිහාසය නැවත මතක් කර ගැනීමට අමතරව අමතර දැනුමක් එකතු කර ගන්නටත් මේ තුලින් අවස්ථාව ලැබෙන නිසා.
ඔව්, ඇත්තටම දැන් මේ මං අර කලින් සඳහන් කරපු ආකාරයට මේ එක්තරා අන්දමකින් මේක පරේක්ෂණාත්මක ග්‍රන්ථයක් කියලා කියන්නේ මේ ජගත්. මොකද මේ අභයගිරියේ විශාල භූමි භාගය තුල තියෙන අනිකුත් සිද්ධස්ථාන පිළිබඳව බොහෝ දෙනෙක් මේ වන්දනාමාන කළාට මේක මේ අභයගිරි විහාරස්ථානයේටම අයිති පූජනීය ස්ථාන කියලා ඇත්තටම දැනුමක් නොතිබෙන්නටත් පුළුවන්. විනිතගේ මේ ග්‍රන්ථය කියවද්දී ඒ දැනුමත් ජනතාවට ලැබෙනවා. විශේෂයෙන්ම මේ අභයගිරි පින්බිමට අයිති අනිකුත් පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුක්ත පූජනීය ස්ථාන පිළිබඳවයි කෙටියෙන් හෝ විස්තර එකතු කරන්නට වග බලාගෙන තියෙනවා. විශේෂයෙන්ම රත්න ප්‍රසාදය, අභයගිරි දානශාලාව, මහසෙන් මාලිගාව, සමාධි පිළිමය. බොහෝ දෙනෙක් දන්නෙත් නෑ සමාධි පිළිමය ඇත්තටම මේ අභයගිරි විහාරස්ථානයටම අයිති තවත් පින්බිමක් කියලා. ඒ විතරක් නෙමේ අශෝකාරාමේ, විජයාරාමේ, කිරිබත් වෙහෙර, කුට්ටම්පකුණ, ඇත්පකුණ, ලංකාරාමේ මේ වගේ අටම ස්ථානයේට අයිති අනෙකුත් සිද්ධස්ථාන සහ තවත් පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුක්ත ස්ථාන ගණනාවක් පිළිබඳව මේ චාරිකාව හරහා ඇයි මේ පිටු 120ක් වගේ කෙටි ග්‍රන්ථයක් තුළින් ජනතාවට කරුණු ලබා දෙනවා. දැන් මෙතනදී මේ ඇය ළමයින්ට මේ ඥානය ලබා දීමේ අභිලාෂය මූලික කරගෙන මේ කාර්යය සිදු කළ තියෙන නිසා එහිදී ඇගේ ඇය අනුගමනය කළ තියෙන විලාසයත් අපි කතාබහ කිරීම වටිනවා. ඔබ තර කලින් සඳහන් කරපු ආකාරයට කතාන්තර කියাদීමේ ශෛලිය කියන දේ භාවිත කිරීමට අමතරව ඔබ දකින අනිකුත් සුවිශේෂතා මොනවාද මේ විනීතාගේ මේ ඉතිහාසගත ඥානයේ දරු පරපුරට ලබා දීමේ උපක්‍රම විදිහට මේ ග්‍රන්ථය තුළ ඔබ දකින?
ඇත්තම දිලෘක්ෂි, මෙතෙන්දී මම බොහොම කැමති මේ විනිත පාවිච්චි කරලා තියෙන භාෂාවට. මොකද ඇය පාවිච්චි කරන්නේ සරල කටවහර. කුඩා දරුවන්ට මේ වගේ කාරණයක් කියා දීමේදී මේ කටවහර ලිවීමම දරුවන්ගේ ආකර්ෂණය ලබා ගන්නට කාරණයක් වෙනවා. අපි මේක බොහෝ බැරෑරුම් ලෙස ඉහළ භාෂාවකින් ලියන්නට උත්සාහ කළා නම් ඇගේ අරමුණ ඉටු වෙන්නේ නැහැ. විශේෂයෙන් ඇගේ ඉලක්ක පාඨකයෝ වෙන්නේ දරුවෝ නිසා දරුවන්ගේ සිත් ග්‍රහණය කරගන්නට එවැනි භාෂාවක් පාවිච්චි කිරීම ඉතාම වැදගත්. එකම අය මේ කතාව කියන්නට දෙබස් පාවිච්චි කරනවා. අපි දන්නවා සාමාන්‍යයෙන් දරුවන් පොතපත කියවනකොට මේ දෙබස් කියන කොටස් කියවන්නට කැමති, එක දිගට ඡේද ඡේද කියවනකට වඩා දෙබසක් කියවන්නට කැමති. ඒ දෙබසක් තුලින් කරුණු ඉදිරිපත් කිරීමට විනිත දක්වන දක්ෂකම මම හිතන්නේ මේ පොතට විශාල අලංකාරයක් ලබා දීලා තිනවා, පොතට විශාල වටිනාකමක් ලබා දීලා තිනවා, දරුවන්ගේ සිත් වඩා ඇද බැඳ ගන්නට සමත් වෙලා තිනවා කියලා මට හිතෙනවා.
අපේ සාහිත්‍ය සම්භාෂණ අද සාකච්ඡාවට අපි මූලික කරගන්න මේ අපූරු චාරිකාව හතර අභයගිරිය කෘතියේ ලේඛිකාව දැන් අපි සම්බන්ධ කරගන්නවා අපේ සාකච්ඡාවට. මෙවැනි වූ ග්‍රන්ථයක් බිහිවීම පසුපස තියෙන ලේඛිකාවගේ පාර්ශ්වයේ කථාන්තරය පිළිබඳව අපි අගින් විමසා බලමු. ආයිබෝන් විනීත.
ආයිබෝන් දිරුක්ෂි.
ඇත්තටම මේක මේ කුඩා ග්‍රන්ථයක් විදිහට අපිට පෙවුණාට විනීතා, මේකේ අන්තර්ගතය ගත්තහම විශාල පරාසයක් දක්වා දිව යනවා කියලා අපිට වැටහෙනවා පොත කියවුවහම. අභයගිරිය විහාරස්ථානය අවට සිද්ධස්ථානත් ඔබ මේ ග්‍රන්ථයට කරුණු වශයෙන් එකතු කරගෙන තියෙනවා. අභයගිරිය විහාරස්ථානයේ සහ අභයගිරිය චෛත්‍යයේ ඉතිහාස කතා විතරක් නෙවෙයි. ඉතින් මේක විශාල ප්‍රයාමයක්. මොකද එක පුංචි ග්‍රන්ථයකින් අභයගිරි විහාරස්ථානයට, ඒ පූජනීය ස්ථානයට අයත් අනිකුත් පූජනීය ස්ථාන පිළිබඳවත් ඔබ කරුණු එකතු කරගෙන තියෙනවා. මේක ලේසි පාසු කර්තව්‍යයක් නෙවෙයි විනීත. කොහොමද මේ ග්‍රන්ථයට කරුණු එකරාශි කිරීමේදී ඔබ මේ කර්තව්‍ය සිද්ධ කළේ?
ඔව් දිලරුක්ෂි, ඇත්තටම මේ මම මගේ පරමාර්ථයක් උනේ මුළු අටමස්ථානයේ පිළිබඳවම අපේ චූටි දූල පුතාලට හොඳ අවබෝධයක් ලබා දීම, ඒ වගේම ඒකම වැඩිහිටියන්ටත්. එතනින් අභයගිරිය ගොඩාක් විශේෂයි. මොකද අභයගිරිය තමයි විශ්ව දැනුම මේ බෞද්ධ ධර්මයේ උගන්වන්න මධ්‍යස්ථානය වෙලා තිබුණේ ලංකාවේ. ලංකාව විතරක් නෙවෙයි, ඉන්දියාවෙන් පවා ඇවිත් තියෙනවා, පිටරටවල වලින් පවා ඇවිත් තියෙනවා. මේ විශ්වවිද්‍යාලයේ, බෞද්ධ විශ්වවිද්‍යාලයට මේ බෞද්ධ ධර්මය මේ හදාරන්න. ඒ වගේම එතනින් බිහි වූ රහතන් වහන්සේලාත් බොහෝමයි. ඒ නිසා මට දැඩි අවධානයක් මේ පිළිබඳව යොමු කරන්න වුණා. ඉතින් මම අභයගිරි විහාරස්ථානයේ විහාරාධිපති වහන්සේ, ඒ වගේම ඒ අවට ඉන්න ජනතාව, පුරා විද්‍යා දෙපාර්තමේන්තුව වගේම පුරාණ ග්‍රන්ථ ගොඩක් මට හම්බුණා අභයගිරි ගැන ලියවුණු, ඒ වගේම මහාවංශය වගේ පොත් කියවලා, ඒ වගේ සත්‍ය තොරතුරු නියම විදිහටම ලැබෙන අයුරින් මම කටයුතු කළා. අනුරාධපුරේ ගිහින් දවස් ගාණක් ජීවත් වෙලා මේ නිසාම ඒ වගේ තමයි මම මේ කරුණු කාරණා හොයලා ඔය පොත්ින්ච මේ ඔය වගේ එලි දැක්කුවේ.
ඒක මේ විශේෂිත මේ ඇත්තටම පරේෂණයක් කියලාත් අපිට සඳහන් කරන්න පුළුවන් විනීත. මොකද දැන් ඔබගේ මේ අපූරු චාරිකාව ග්‍රන්ථ පෙළ අටමස්ථානය හා සම්බන්ධ වන ඉතිහාසගත කරුණු අපේ දූදරුවන්ට තිළින කිරීමේ මේ උත්සාහයේ මේ හතරවෙනි අවස්ථාව. අපූරු චාරිකාව එක ශ්‍රී මහබෝධිය පිළිබඳවයි ඔබ ඉතිහාසගත කරුණු ඉදිරිපත් කළේ ළමා පොතක් විදිහට. ඊට පස්සේ අපූරු චාරිකාව දෙක රුවන්වැලිසෑය, අපූරු චාරිකාව තුන තූපාරාමේ. මේ ග්‍රන්ථ තුන පිළිබඳවම අපි සාහිත්‍ය සම්භාෂණ අපේ වැඩසටහනින් සාකච්ඡාවට කලා මීට පෙර වසරවලදී. දැන් මේ වසරේදී මේ පොසොන් මාසයත් මූලික කරගෙන අටමස්ථානයෙන් එක් වන්දනීය ස්ථානයක් වන අභයගිරිය පිළිබඳව ඔබ මේ මෑතකදී කලෙලි දක්වපු මේ ග්‍රන්ථය පිළිබඳව කතාබහ කරගෙන යද්දී මා කලින් සඳහන් කරපු ආකාරයට මේ ඉතිහාසගත චරිතත් මේ අභයගිරිය හා සම්බන්ධ වන ඉතිහාසගත කතාත් ඔබ හරිම ආකර්ෂණීය ආකාරයකින් ළමා මනසට ගෝචර වන ආකාරයට ඔබ ඉදිරිපත් කරනවා. විශේෂයෙන්ම අපි දන්නවා මේ ඉතිහාසගත කරුණු පිළිබඳව අධ්‍යයනයේදී ඇතැම් වෙලාවට අපේ දූදරුවන්ට මේවා පැටලෙනවා. නමුත් ඔබ ඒ කතාන්තරයක් විදිහට ඉදිරිපත් කරන ස්වරූපය හරිම අපූරුයි. වළගම්බා රජතුමන්, අනුලාදේවිය, සෝමාදේවිය, කල්ලානටනාග කුමාරයා, මේ වගේ හැම දෙයක් පිළිබඳවම ඔබ බොහොම නාට්‍යයක් ස්වරූපයෙන් මේක ඉදිරිපත් කරනවා. ඔබේ මේ විලාසය පිළිබඳව ටිකක් දැනගන්න කැමතියි. ඔබේ මේ අපූරු චාරිකා ග්‍රන්ථවලට ඔබ උපයෝගී කරගන්නා ශෛලිය ඔබගේ අනිකුත් ග්‍රන්ථත් එක්ක කතා කළාම ටිකක් වෙනස්. මම කැමතියි ඒ පිළිබඳවත් ටිකක් කතාබහ කරන්න.
ඔව් දිල්රුක්ෂි, ඇත්තටම ළමා සාහිත්‍ය ළමයාගේ මනස පිළිබඳව හොඳ දැනුමක් නැතිව මේ ළමා මනසට ගෝචර වෙන විදිහට අපට මේ නිර්මාණයක් කරන්න අපහසුයි. මම දැන් අවුරුදු ගානක ඉඳලා අවුරුදු 15-20 අතර ප්‍රමාණයක කාලයක් පුංචි ළමයි එක්කම සම්බන්ධ වෙමින් ළමා වැඩසටහන් නිෂ්පාදනය අධ්‍යක්ෂණය කරලා ළමා ග්‍රන්ථ එළි දක්වලා ළමයින්ට උගන්වලා මම ලොකු අවබෝධයක් ලබා ගත්තා. ඒ අවබෝධය ලබාගෙන තමයි තමා මනසට ඕන විදිහට මම මගේ සාහිත්‍ය විලාසය, මගේ භාෂා විලාසය ඉතාමත්ම සුගම විදිහට හසුරවන්න ඉගෙන ගත්තේ. ඒ ළමා ලෝකේ හරි ලස්සන, ඒගොල්ලෝ හරියට තමන්ගේ හදවත විවෘතයි. ඒගොල්ලෝ මේ පරිසරය ගැන, යම් කිසි පුද්ගලයෙක් ගැන දරන ආකල්ප ඒ විදිහටම අපට කියන්න පුරුදු වෙලා තියෙනවා. හරි නිර්මලයි. ඉතින් අපට අපේ මේ සමයේ අවට පරිසරය ගැන, පරිසරයෙන් කොහොමද අපි ලබා ගන්නේ අපේ දැනුම, අපි ජීවත් වෙන පරිසරයක අපි පරිසරයට අපි සලකන්න ඕනේ කොහොමද, ඒ සේරම අපට මේ ග්‍රන්ථයක් තුළින් ළමයින්ට දෙන්න පුළුවනි. ඇත්තරම දැන් කාලේ ගොඩාක් ළමයි මේ නවීන විද්‍යාවට යට වෙලා තියෙනවා කිය කිය කතා කරලා ඉඳලා වැඩක් නැහැ. ළමයාගේ මනස අඳුරගෙන පරිසරයෙන් අපට ලැබෙන විශාලම දායාදය, ජීවත් වීමට අවශ්‍ය මේ පරිසරය, පිරිසිදු වාතය, හරිත වර්ණය, ගස්කොළන්, ඒවා පිළිබඳව අපි ළමා මනසට සම්බන්ධ වෙලා ළමින්ගේ මනසෙන් හිතන්න ඕනේ. එතකොට අපිට ගොඩාක් ලේසියි අපි ළමා බියට ගිහිල්ලා ඒ ළමයාගේ භාෂාව හසුරවන විදිහටම අපිට ළමයාට භාෂාව දෙන්න. අන්න එහෙම තමයි මම ওই භාෂාව ওই විදිහට හසුරවන්න පුරුදු වුනේ.
ඒක ඇත්තටම මේ විශේෂිත කාරණාවක් වගේ මේ ග්‍රන්ථයේ ඔබට කියවන්නට හැකියාවක් ලැබෙනවා නම් ඔබටත් වැටහෙවි. සුපුරුදු විදිහට මේ විනීතා විජේරත්නගේ මේ අපූර්ව චාරිකා ග්‍රන්ථ පෙළෙහි එකම පිරිසක් මේ අටමස්ථාන වන්දනාවේ යන්නේ. නමුත් හරිම විවිධත්වයක් අපි දකිනවා මේ එක් සිද්ධස්ථානයෙන් සිද්ධස්ථානය ඔබ කතාන්තරයක් ආකාරයට දරුවන්ට පැහැදිලි කරලා දෙන ආකාරය. පියල් මාමා ප්‍රමුඛ කොටගත් සංචාරක නඩේ තමයි මෙවරත් අබේගිරිය වඳින්නට යන්නේ. ඉතින් එහෙම බැලුවාම මට හිතෙනවා 54 වෙනි පිටුවට යන්න. ඒකේ තියෙනවා මෙහෙම. දවල් ආහාරයෙන් පසුව විනාඩි 10ක පමණ විවේකයක් ගත්ත කණ්ඩායම නැවතත් පියල් මාමාගේ වටිනා කතාන්තරය අසන්නට වාඩි වුණා. මම කිව්වනි දරුවනේ, මේ චෛත්‍ය ලෝකයේ තියෙන උසම ගොඩනැගිලි වලින් එකක් වෙලාය තිබුණා කියලා. මුල් කාලයේ මේ චෛත්‍ය අඩි 400ක් උසට තමයි ගොඩනංවලා තියෙන්නේ. එතකොට මේ ලෝකයේ තියෙන දෙවෙනි උසම ගොඩනැගිල්ල බවට පත් වෙලා තියෙනවා. එතකොට පළවෙනි එක උනේ මොකක්ද මාමේ? දුල්ෂාන්ට ප්‍රශ්නයක්. ඒ ඉන්දියාවේ රජ කරපු පළවෙනි කනිෂ්ක කියන රජතුමාගේ ස්තූපය. ඒක අඩි 638ක් උසට තිබිලා තියෙනවා. 12වැනි ශතවර්ෂයේදී මහා පරාක්‍රමබාහු රජතුමා විසින් අඩි 280ක් උසට මේ චෛත්‍ය ප්‍රතිසංස්කරණය කරලා තියෙනවා. ඒත් දැන් අපි දකින මේ අභයගිරි චෛත්‍යයේ උස අඩි 246යි. මේ ආකාරයට අභයගිරි චෛත්‍යය සම්බන්ධව මේ ඉතිහාසගත තොරතුරු විනීතා විජේරත්න මේ කතුවරිය අපූර්වට පෙළගස්සනවා හරිම නාටකීය ස්වරූපයට. දැන් විනීතා, මේ වගේ ග්‍රන්ථයක් විශේෂයෙන්ම මේ අපි ජීවත් වන මේ ඔස්ට්‍රේලියානු දේශයේ සිටින දරුවන්ට ඔබ තිළින කිරීමේදී ඒකත් විශේෂත්වයක්. මොකද බොහෝ දරුවන් මෙහි ඉපදුණු දරුවන්, නැත්තම් කුඩා කාලයේදී ආපු දරුවන්. ඉතින් මෙවැනි වූ ග්‍රන්ථයක් මේ ඔස්ට්‍රේලියානු දේශයේ දරුවන්ට පිදීමේ ඔබේ පරමාර්ථය වෙන්නේ මොකක්ද?
ඇත්තටම මේ ඉතිහාසයක් ගැන දන්නටුව දිල්රුක්ෂී අපට අපේ ඉතිහාසය ගැන දැනගන්නටුව වර්තමානයක්වත් අනාගතය ගොඩනගන්න අමාරුයි. අපට මේ ඔය ගොඩාක් පර්යේෂණ වලින්ම දෙන්වල දීලා තියෙනවා තමන්ගේ මව් භාෂාව, සංස්කෘතිය, ඒ විදිහටම මොන ලෝකෙ කොතනක හිටියත් ඒ දෙක සමග ජීවත් වෙන දරුවන් හෝ පුරවැසියන් සම්පූර්ණ පුරවැසියන් කියලා. මොකද මුදුන් මුල, ඒ මුදුන් මුල කියන්නේ සංස්කෘතිය, භාෂාව, අපේ ආභාෂය. ඉතින් ඒ මුදුන් මුල ශක්තිමත් නම් අපේ ලෝකේ ඕනෑම තැනක ගිහිල්ලා ජීවත් වෙන්න පුළුවන්. මගේ පරමාර්ථය තමයි අපේ දූ දරුවන්ගේ මේ මුදුන් මුල ශක්තිමත් කිරීම. ඇත්තටම මේ පොත්වල කියවපු දූ දරුවන් හරියම මේ දෙමාපියන්, දූ දරුවන්ගේ දෙමාපියන් මට ගොඩක්ම ස්තුතිවන්ත වෙනවා. මම මේ පිළිබඳව ගොඩාක් සතුටු වෙනවා. මේ දිල්රුක්ෂී ඒ අය කියනවා එයාලා මේ ළමයින්ට කතාව කියා දෙනකොට ඒගොල්ලෝ දන්නේ ගොඩාක් කරුණු දැනගත්තා කියලා. ඒ වගේ මේ කරුණු නිසා මේගොල්ලන්ගේ ධර්ම ඥානය, පරිසරය ගැන තියෙන දැනුම, ඒවත් ගොඩක් වැඩි වුණා කියලා හුඟක්ම ප්‍රශංසා ලැබෙනකොට මට හරිම සතුටුයි. ඉතින් ඒකෙන් මට හිතෙනවා දෙමව්පියන්ගේ දූ දරුවන්ගේ මුදුන් මුල ශක්තිමත් වෙලා කියලා ගොඩක් දුරට. තව තවත් මම මේ වගේ දේවල් අපේ දූ දරුවන්ට දෙන්න බලාපොරොත්තු වෙනවා.
හොඳයි විනීතා, අපූර්ව චාරිකාව මේ චාරිකා පෙළෙහි 1, 2, 3, 4 යටතේ ඔබ ශ්‍රී මහබෝධිය, රුවන්වැලිසෑය, තූපාරාමේ සහ අභයගිරිය කියන අටමස්ථානයේ සිද්ධස්ථාන 4ක් මේ වෙනකොට ආවරණය කළ තියෙන. ඔබේ මීළඟ උත්සාහය කොතනටද? අටමස්ථානයේ
ඇත්තටම මම ඊළඟට කරන්න බලාපොරොත්තු ලංකාරාමය ලංකාරාමය සමගින් තව සිද්ධස්ථානයක් දෙකම එක්කාසු කළ මම තාම තීරණය කළේ නැහැ. මම මේ වෙන විට මිරිස වැටියක් චෛත්‍ය පිළිබඳවත් අභයගිරිය වගේම කෘතියක් එළි දක්වලා තියෙනවා. තවමට තියෙන්නේ ඇත්තටම මේ සිද්ධස්ථාන තුනක් ගැන පමණයි කරන්න. ඉතින් මම තවම හරියටම තීරණය කළේ නැහැ ලබන අවුරුද්ද වෙනකොට මේ පුංචි දූදරුවන්ට තිළින කරන්නේ මොන චෛත්‍යද කියලා. මොකද මට ඒක ටිකක් අමාරු කාර්යයක් වුණා ලංකාවට යන්නත් අපහසුයි මේ කොරෝනා තර්ජනය නිසා. ඉතින් ඒවා නියම විදිහට සකස් වෙලා මේ අපට අපේ රටට යන්න පුළුවන් වුණ දවසක මම හිතන්නේ වැඩි ඈතක නොවේ. ඒ ගියාම නැවතත් මම අනුරාධපුරේ ගිහිල්ලා නැවත ඒ සිද්ධස්ථානවල මේ ප්‍රධාන ස්වාමීන් වහන්සේලා සමග කතා බහ කරලා තමයි ඊළඟ සිද්ධස්ථානය කරන්න ආරම්භ කරන්නේ.
අපි සතුටටපත් වෙන විනීත ඔබේ ප්‍රයාමයේ පිළිබඳව ඔබ ඕස්ට්‍රේලියානු දේශයේ සිට ශ්‍රී ලාංකීය සිංහල බස කතා කරන මීළඟ පරපුරෙහි අපේ අක්මුල් කොතනද තියෙන්නේ කියන ඥානය වැඩි දියුණු කිරීම උදෙසා කතාන්තර පොත් පෙළක් මගින් කරගෙන යන්නා වූ මේ උත්සාහය පිළිබඳව ඒ වගේම අපි ඔබට සුභාශිංසන අරගෙනවා. මේ ප්‍රයාමයේ ඉදිරි ඔබේ උත්සාහයනුත් එයාකාරයෙන්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා බොහොම ස්තුතියි අද සාකච්ඡාවට සම්බන්ධ වීම පිළිබඳව.
ඒ වගේ මතක් කියන්න ඕනේ දිල්දුක්ෂි, ඔබ ඉතාමත්ම ප්‍රයත්නයක් දරනවා මේ වගේ අපේ කුඩා දූදරුවන්ට අපේ සාහිත්‍ය මෙහෙරසේ ඉතිහාසයේ සංස්කෘතිය පිළිබඳව දැනුවත් කරන්න. ඉතින් මම හුඟක්ම ස්තුතිවන්ත වෙනවා මේ SBS ගුවන්විදුලියේ මේ වගේ වෙලාවක් ඒ සඳහා යොමු කිරීම ගැන. ඉතින් බොහොමත්ම ස්තුතියි.
ඔව්, ඇත්තටම අපි අද දවසේදී සාකච්ඡා කරමින් සිටින මේ සාහිත්‍ය සම්භාෂණ විශේෂාංගයෙන් මෙල්බන් වාසී ලේඛිකා විනීතා විජේරත්න විසින් රචිත අපූරු චාරිකාව කියන මේ ග්‍රන්ථ පෙළෙහි හතරවැන්න අභයගිරිය ග්‍රන්ථය පිළිබඳව. මෙතනදී ජගත් මං මීළඟට දැනගන්නට කැමතියි. දැන් අපි දන්නවා දැන් විප්‍රවාසී ජනප්‍රජාවක් විදිහට මෙහි සිටින අපේ ශ්‍රී ලාංකික සිංහල බස කතා කරන ජනප්‍රජාවගේ ඉතිහාසගත අපේ මාතෘභූමියේ තියෙන මේ ඓතිහාසික සිද්ධස්ථාන පිළිබඳව තියෙන දැනුම ඒවා අඩු වැඩියෙන් තියෙනට පුළුවන්. ඔවුන් සතුවත් යම් කිසිවූ අඩුලුහුඩුකම් තියෙනට පුළුවන් මෙහි උපදින ඔවුන්ගේ දූදරුවන්ට ඒ ඥානය ලබා දීමේදී. ඒ වගේම අපි මේ ඉංග්‍රීසි බස කසා කරන මේ විදේශ රටක ජීවත් වන මෙහි ස්ථාපිත වුණු විප්‍රවාසී ජන කොට්ටාශයක් විදිහට අපේ මුල් බීජ හඳුනා ගැනීමේදීත් මේ වගේ ග්‍රන්ථ කොයිතරම් දුරට අපිට උපයෝගී වෙනවද, අපේ ඊළඟ පරපුරට අපි කොහෙන් ආපු ජනප්‍රජාවක්ද කියන ඒ ඥානය සහ ඒ සාඩම්බරත්වය මීළඟ පරපුරට දායාද කිරීමේ කාර්යාවලියේදී.
දිරුක්ෂි හොඳ වචනයක් පාවිච්චි කළා, මම ඒ වචනයට කැමතියි, මුල් බීජ. ඔව්, අපි හැමෝටම මූලික වෙච්ච තැනක් තියෙනවා. අපි එතනින් ඉපදිච්ච අය තමයි, ඒ මුල් බීජ වලින් තමයි අපි ඉපදෙලා තින්නේ. ඒතකොට මේ අපේ පරම්පරාවෙන් පරම්පරාවට එහාට යනකොට බොහෝ විට මේ බැඳීම අඩු වෙගෙන යනවා. අපේ රට කෙරෙහි අපට තියෙන බැඳීමට වඩා අඩු බැඳීමක් වෙන්න පුළුවන් අපේ දරුවන්ට තියෙන්නේ. ඔවුන්ගේ දරුවන්ට එනකොට මේ බැඳීම තවත් අඩු වෙනස් කරනවා. මේ බැඳීම අඩු වෙන්නට ප්‍රධාන කාරණාව තමයි අපේ රට ගැන, නැත්නම් අපේ සංස්කෘතිය ගැන, අපේ පරිසරය ගැන, අපේ සමාජය ගැන දැනුම අඩු වී යාම. ඒ දැනුම ඔවුන්ට ලබා දෙනවා නම් අපි නිරන්තරයෙන් ඔවුන්ටත් ඒ රටවල් ගැන ආසාවක් ඇති වෙනවා, ඔවුන්ටත් ඒ රට ගැන ආදරයක් ඇති වෙනවා, බැඳීමක් ඇති වෙනවා. ඉතින් මේ වගේ කරුණු ග්‍රන්ථාරූඪ කිරීමෙන් අපේ පරම්පරාවට අමතරව අපේ ඊළඟ පරම්පරාවේ අය මේ කරුණු දැනගත්තොත්, ඔවුන් ඒවා ග්‍රහණය කරගත්තොත් ඔවුන්ට පුළුවන්කම ලැබෙනවා ඔවුන්ගේ දරුවන්ටත් ඒ කරුණු ගෙන යන්නට. ඉතින් ඒ ගෙන යාම තුළම එක්තරා ආකාරයක බැඳීමක් ඇති කරනවා කියන එකයි මට හිතෙන්නේ. ඉතින් ඒ අර්ථයෙන් ගත්තත් දිරුක්ෂි ඔබ කිව්වා වගේ අපේ මුල් බීජය කොතනද තියෙන්නේ, අපේ මුල් බීජවල වටිනාකම මොකක්ද කියන එක අපේ දරු පරම්පරාවලට ගෙනියන්නට මෙවැනි කරුණ මේ විදිහට ග්‍රන්ථාරූඪ වෙලා තියෙන එක ඉතා වැදගත්. මොකද අපි කටින් කට කතා කරලාමට වඩා පොතක පතක ලියවෙලා තිබෙනකොට ඒව පවතිනවා, සදාකල් පවතිනවා. ඉතින් ඒ පොතපත පරිශීලනය කිරීමෙන්ම පමණක් වුණත් ඊළඟ පරම්පරාවලට, මතු පරම්පරාවලට මේ කරුණ ඉගෙන ගන්නට පුළුවන්. ඒ කරුණ ඉගෙන ගැනීම තුළින් තමන් පටන් ගත්ත තැන, නැත්නම් තමන්ගේ මුල් බීජය තියෙන තැන කොතනද කියන එක අඳුනා ගන්නටත්, ඒ අඳුනා ගැනීම තුළින් ඇති වෙන බැඳීම වැඩි කර ගන්නටත් හැකියාව ලැබෙනවා කියන එක තමයි මට හිතෙන්නේ.
හොඳයි, අපි එහෙමනම් විශ්වාස කරනවා අද දවසේදී අපි සාකච්ඡා කරපු මේ අභයගිරිය සිද්ධස්ථානය මූලික කරගෙන එහි ඓතිහාසික වටිනාකම අපේ මීළඟ පරපුරට, විශේෂයෙන්ම දරු පරපුරට ලබා දීම සඳහා විනීතා විජේරත්න ගත්ත උත්සාහයේ වටිනාකම පිළිබඳව යම් දළ අවබෝධයක් ඔබට ලැබෙනට ඇති කියලා අපි සිදු කරපු මේ සාකච්ඡාව හරහා අපි කොයි කොහේ හිටියත්, මොන රටක ජීවත් වුණත්, කොයිතරම් දුරස්ත වුණත්, අපි කොහෙන්ද ආවේ, අපේ මූල බීජය මොකක්ද කියන තැනින් අපිව ගලවා දමන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ කාරණාවට තීව්‍රත්වයක් එකතු කරනවා කියලා මා විශ්වාස කරනවා මෙවැනි වූ ග්‍රන්ථ මේ මෙල්බන් දේශයෙන් බිහිවීම පිළිබඳව. ඉතින් එහි වටිනාකම තවදුරටත් තීව්‍ර කරන්නට ග්‍රන්ථ විචාරක කාර්යභාරයෙන් අද වැඩසටහනට සම්බන්ධ වුණු ලේඛක ජගත් ජේදරසිංහටත්, ඒ වගේම මේ අභයගිරිය ග්‍රන්ථයේ ලේඛිකාව විනීතා විජයරත්නටත් මගේ ස්තුතිය පළ වෙනවා. එමනම් බොහොම ස්තුති. අපි තවත් මාසක මෙවැනි වූ සාකච්ඡාවකින් නැවතත් හමු වෙමු. ආයුබෝවන් ජගත්.
ආයුබෝවන් දිල්රක්ෂි.
සාහිත්‍ය සම්භාෂණ පොතපත දෙස හෙළන විමසුම් මැස.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.